කරු ඇස් සීදරන් මැත්තම තුමාට මිනිත්තු 14ක් කාලයක් ඇත.
ගෞරව තලමිතාංග මුරපිනරවලි, இன்றைய தினம் காணி சுற்றுலா விளையாட்டு துறை தொடர்பாக கௌரவ அமைச்சர் அவர்கள் அந்த ஒழுங்கு பத்திரங்களின் மேலான உரையாற்றிய பின் கிடைத்த வாய்ப்புக்கு என்னுடைய நன்றிகள். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, உங்களுடைய அனுமதியோடு முதலிலே ஒரு சில விடயங்களை நான் பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக யாழ்ப்பாண மாவட்டத்தின் பத்தமேனி அச்சுவீதியைச் சேர்ந்த ஊடகவியலாளரும் முன்னாள் போராளியுமான திரு தம்பித்துறை பிரதீபன் அவர்களது வீட்டின் மீது இனந்தெரியாத நபர்கள் தாக்குதல் நடத்தியுள்ளனர். கடந்த 2024 6/12 புதன்கிழமை நள்ளிரவு அச்சுவேலியில் உள்ள அவரது வீட்டிற்கு அடாவடியாக உள்நுழைந்த 5 பேர் கொண்ட கும்பல் வீட்டின் நுழைவாயில் கதவு ஜன்னல்களை ஆயுதங்களால் தாக்கி சேதம் ஏற்படுத்தியதோடு வீட்டில் நிறுத்தி வைக்கப்பட்டிருந்த மோட்டார் சைக்கிள், முச்சக்கர வண்டி மற்றும் வீட்டு உபயோகப் பொருட்களையும் தீக்கிரையாக்கியுள்ளனர். இதனால் 10 லட்சம் ரூபாவுக்கு மேல் பொருள் இழப்பு ஏற்பட்டுள்ளதுடன் ஊடகவியலாளரான தம்பித்துறை பிரதீபனின் ஊடகப் பணிகளுக்கு அச்சுறுத்தல் விடுக்கும் வகையிலேயே இந்த வன்முறை சம்பவம் திட்டமிட்டு அரங்கேற்றப்பட்டுள்ளது. 4 விசேட போலீஸ் குழுக்கள் அமைக்கப்பட்டு விசாரணைகள் மேற்கொள்ளப்படுவதாக செய்திகளில் கூறப்படுகின்ற போதும் இன்று வரை இந்த சம்பவம் தொடர்பில் ஒரு சந்தேக நபர் கூட கைது செய்யப்படவில்லை. இது தவிர யாழ்ப்பாண மாவட்டத்தின் வெவ்வேறு பகுதிகளைச் சேர்ந்த மூதாளர்களான பிரபல வர்த்தகர்கள் காரணங்களற்று திடீரென காணாமல் போகும் சம்பவங்களும் நடைபெற்று வருவதை அவதானிக்க முடிகிறது. பிரதீபன் அவர்கள் யாழ்ப்பாண மாவட்டத்தினுடைய மூத்த ஊடகவியலாளர்களில் ஒருவர். பல்வேறுபட்ட இடங்களிலே தன்னுடைய செய்தி சேகரிப்பை சிறப்பாக ஆற்றுகின்றவர். அவருடைய அந்த செய்தி சேகரிப்பின் மீது பொறாமை கொண்ட படைத்துறை சார்ந்தவர்கள்தான் இந்த விடயத்தை கையாண்டிருக்க
வேண்டும்.
தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, என்னுடைய அனுமானத்தின் பிரகாரம் நான் அவருடைய வீட்டுக்கு தம்பித்துறை பிரதீபன் அவர்களுடைய வீட்டுக்கு சென்று பார்த்ததன் அடிப்படையில் அவருடைய வீட்டை கேற்றால் பாய்ந்து அவருடைய கேற்றை வாள்களால் வெட்டி கொத்தி அவருடைய வீட்டின் பொருட்களை சேதப்படுத்தி கொளுத்திய அந்த நபர்கள் 5 பேர் மோட்டார் சைக்கிள்களில் வாள்களோடு வந்திருக்கிறார்கள். நள்ளிரவு வேளை யாழ்ப்பாணத்தின் தெருக்களிலே இவ்வாறு வருகின்றார்கள் என்றால் இது ஒரு படையினருடைய அனுமதி இல்லாமல் அல்லது அவருடைய ஆதரவு இல்லாமல் எவ்வாறு அங்கே வர முடியும்? இலங்கையிலே அதிகூடிய படைகள் யாழ்ப்பாண மண்ணிலே குவிக்கப்பட்டிருக்கிற இந்த சூழலில் யாழ்ப்பாணத்தில் இவ்வாறான வாள்வெட்டு சம்பவங்களும் வீடுகளை உள்நுழைந்து உடைக்கின்ற சம்பவங்களும் அதற்கு பின்னாலே படையினர் காத்திருக்கின்ற விடயங்களையும் எங்களால் மிக துல்லியமாக உணர முடிகிறது. தம்பித்துறை பிரதீபன் அவர்களுடைய வீட்டு தாக்குதலுக்கும் ராணுவத்தோடு சேர்ந்த ஒட்டுக்குழுக்களுடைய மறைகரங்கள் இருப்பது போலவே நான் என்னுடைய சந்தேகத்தை இந்த உயர்ந்த சபையினூடாக வெளிப்படுத்த விரும்புகிறேன். காரணம், நான் நேரடியாக சென்று பார்த்ததன் அடிப்படையிலும் அண்மையிலே ஜனாதிபதி வசாவுலான் பலாலி யாழ்ப்பாண பகுதிகளுக்கு வருகை தந்த பொழுது அங்கிருந்த மக்களுடைய காணிகள் விடுவிக்கப்படவில்லை. அங்கிருந்த மக்களுடைய இடங்களுக்காக அவர்கள் போராடி அழுது கொண்டு நின்ற பொழுது அந்த செய்திகளை மூத்த ஊடகவியலாளர்களான சுதந்திர ஊடகவியலாளரான தம்பித்துறை பிரதீபன் அவர்களும் சக்தி ஊடகத்தினுடைய ஊடகவியலாளரான பரதன் அவர்களும் செய்திகளை சேகரித்திருந்தார்கள். ஆகவே இந்த நியூஸ் பேஸ் சக்தியினுடைய ஊடகவியலாளர் பரதன் அவர்களுக்கும் ஊடகவியலாளர் பிரதீபன் அவர்களுக்கும் அந்த இடத்திலேயே ராணுவ புலனாய்வுத் துறையினரால் அச்சுறுத்தல் விடுக்கப்பட்டிருக்கிறது. அந்த அச்சுறுத்தலுடைய தொடர்ச்சி அவருடைய பிரதீபனுடைய வீடு அடித்து நொறுக்கப்படுவதற்கும் தாக்கப்படுவதற்கும் எரிக்கப்படுவதற்கும் காரணமாக அமைந்திருக்கிறது. இவ்வளவு நாட்களாக இருக்கிறது இன்று நடந்து இந்த நாட்கள் கடந்தும் கூட இதுவரை யாரும் கைது செய்யப்படவில்லை என்கிற ஒரு துப்பாக்கியத்தை இந்த நாட்டிலே எவ்வாறு சொல்வது? கிட்டத்தட்ட 6 நாட்கள் கடந்திருக்கிறது. 12ஆம் தேதி நடைபெற்றது, இன்று 18ஆம் தேதி, இன்று நள்ளிரவு வந்தால் 6 நாட்கள். ஆனால் இந்த நாட்டிலே ஒரு ஜனாதிபதிக்கு அவதூறாக ஒரு வசனம் போட்டால் அல்லது இந்த நாட்டிலே இருக்கின்ற உயர்ந்த அதிகாரிகள் மீது அல்லது படைத்துறையினர் மீது ஏதாவது ஒரு டிக்டோக்கை கூட ஒரு இளைஞன் போட்டால் விடுவதற்குள் 24 மணித்தியாலத்துக்குள் அவன் கைது செய்யப்படுகிறான் அல்லது அவனுடைய வீடு முற்றுகையிடப்படுகிறது. ஆனால் ஒரு ஊடகவியலாளர் தாக்கப்பட்டு அவருடைய வீட்டிலே நடந்த சம்பவங்களுக்கு இதுவரை யாரும் கைது செய்யப்படவும் இல்லை. 6 நாட்களாக இழுத்தடிக்கப்பட்டிருக்கிறது என்றால் இந்த நாட்டினுடைய நீதி நிர்வாகம் போலீஸ் எவ்வாறு செயல்படுகிறது என்பதற்கு இது ஒரு நல்ல உதாரணமாக நான் இந்த உயர்ந்த சபையிலே கேட்டுக்கொள்கிறேன். மிக முக்கியமாக கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இதற்கு நீதி கிடைக்குமா? இவ்வாறு தாக்கப்படுகின்ற, பயமுறுத்தப்படுகின்ற, அச்சுறுத்தப்படுகின்ற ஊடகவியலாளர்களுக்கு நேர்மையான முறையிலே இந்த நாட்டிலே நீதி கிடைக்குமா என்பதை இந்த உயர்ந்த சபையிலே நான் கேட்க விரும்புகின்றேன். அதேபோல யாழ்ப்பாண மாவட்டத்தினுடைய வெவ்வேறு பகுதிகளைச் சேர்ந்த வயோதிபர்கள், மூதாளர்கள், பிரபல வர்த்தகர்களும் காரணங்களுக்கு திடீரென காணாமல் போகின்ற சம்பவங்கள் நடைபெற்று வருவதை அவதானிக்க முடிகின்றது. கடந்த 7 வருடங்களாக நடைபெறுகின்ற சில விடயங்களை நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். இத்தகைய சம்பவங்கள் வயது மூப்பினால் தன்னிச்சையாக ஏற்படும் சம்பவங்களாக அடையாளப்படுத்தப்படாத நிலையில் அவற்றின் பின்னணி குறித்து ஆராய்ந்து நடவடிக்கை எடுக்க வேண்டிய அவசியம் ஏற்பட்டுள்ளது. குறிப்பாக ஒன்று, சடையாளி சிவன் கோயிலடி காரைநகர் யாழ்ப்பாணத்தை பிறப்பிடமாக கொண்ட, பதிவிடமாகவும் கொண்ட பிரபல வர்த்தகரான திரு வேலுப்பிள்ளை நடராசா, வயது 63 என்பவர், கடந்த 2017 7/21 வெள்ளிக்கிழமை பிற்பகல் 2 மணிக்கு மாதாந்த மருத்துவ பரிசோதனைக்காக யாழ் போதனா வைத்தியசாலைக்கு சென்ற நிலையில் காணாமல் போயுள்ளார். இவரது மகனான திரு நடராஜா கோராஜ் அவர்கள் யாழ்ப்பாண மண்ணில் இருந்து செயல்படும் சர்வதேச வலை அமைப்புடன் கூடிய பிரபல ஊடக நிறுவனமான டேன் தொலைக்காட்சி நிறுவனத்தின் ஊடகவியலாளராக கடமையாற்றும் நிலையில் இந்த சம்பவம் தொடர்பில் போலீஸ் முறைப்பாடு, பத்திரிகைகள் மற்றும் சமூக வலைத்தளங்கள் மூலமான விளம்பரங்கள் உள்ளிட்ட பல்வேறு வழிகளில் தேடுதல் மேற்கொள்ளப்பட்டும் 7 வருடங்களாகியும் எந்த முடிவுகளும் கிட்டவில்லை. ஒரு டேன் தொலைக்காட்சியில் இருக்கின்ற மூத்த ஊடகவியலாளராக பணியாற்றிய குவராஜ் அவர்களுடைய தந்தை கிட்டத்தட்ட 7 வருடங்கள், இந்த ஆடி மாதத்தோடு 21ஆம் தேதியோடு 7 வருடங்கள், இதுவரை அவர் எங்கே என்பது தெரியாது. அதேபோல யாழ்ப்பாணம் புங்குடிதீவு 9ஆம் வட்டாரத்தைச் சேர்ந்த திருமதி ஜோகம்மா சோதிநாதன், வயசு 63, அவர்கள் கடந்த 6 மாதங்களுக்கு முன்பதாக மர்மமான முறையில் காணாமல் போயிருக்கிறார். இவர் புங்குடிதீவு மண்ணைச் சேர்ந்தவர். இவர் எங்கே என்பது இதுவரை தெரியாது. அதேபோல அண்மையில் யாழ்ப்பாணம் புங்குடிதீவு மடத்து வழியைச் சேர்ந்த பிரபல கோடீஸ்வர வர்த்தகரும் வர்த்தகத்துறை சார்ந்து இலங்கை அரசால் தேசமானிய விருது வழங்கி மதிப்பளிக்கப்பட்டவரும் சமாதான நீதிவானும் புங்குடிதீவு மக்களால் அதிகம் அறியப்பட்டவருமான திரு வைத்திலிங்கம் கனகலிங்கம், வயது 82, அவர்கள் கடந்த 2024 5/12 மதிய வேளை புங்குடிதீவு மடத்து வழியில் உள்ள அவரது வீட்டின் முன்பாக இருந்த வேளை திடீரென காணாமல் போயுள்ளார். பிறிதொருவரது உதவியேற்று நடந்து செல்லவோ வாகனங்களில் ஏறி செல்லவோ முடியாத நிலையில் இருந்த அவர் திடீரென வீட்டு வாசலில் இருந்தே காணாமல் போயுள்ளமை மர்மம் நிறைந்ததாக உள்ளது. குறிப்பாக கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, வைத்திலிங்கம் கனகலிங்கம் அவர்கள் கொழும்பு, வவுனியா, யாழ்ப்பாணம் பகுதிகளிலே மிக பிரபல வர்த்தகராக இருந்தவர். இலங்கை அரசு அவருக்கு தேசமானிய விருது வழங்கியிருக்கிறது. இவ்வாறான ஒருவர் பொங்குடிதீவு முறையே மடத்து வழியில் தன்னுடைய வீட்டுக்கு முன்னால் கேட்டோடு தெருவோரமாக இருந்த பொழுது ஒரு மதிய வேளை திடீரென்று காணாமல் போயிருக்கிறார் என்றால், இந்த இவ்வளவு நாட்டிலே இவ்வளவு படைகள், போலீசார், முப்படைகள் இருந்தும் ஒருவருடைய காணாமல் போனமைக்கு இதுவரை அவரை கண்டுபிடிக்க முடியாமல் இருக்கிறதே. 1 மாதத்துக்கு மேலாக இருக்கிறது அவருடைய செய்தி. இன்று எத்தனைய விளம்பரங்கள் போட்டிருக்கிறார்கள் சிங்கள பத்திரிகைகள், தமிழ் பத்திரிகைகள், அதனை விட ஊடகங்களில் போலீஸ் முறைப்பாடு, மனித உரிமைகள் முறைப்பாடு என்னென்ன இடங்களில் சொல்ல வேண்டுமோ அந்தந்த இடங்களில் எல்லாம் அவர்கள் தனியான விசாரணைகளை கூட மேற்கொண்டிருக்கிறார்கள் அந்த குடும்பத்தினர். ஆனால் இதுவரை அவர் பற்றிய எந்த செய்திகளும் கிடைக்கவில்லை. இந்த நாட்டிலே இவை நடந்து கொண்டிருக்கிறது. என்ன காரணம்? இவ்வாறான தொடர்ந்தும் வயோதிபர்கள் காணாமல் போதல், இளைஞர்கள் கைது செய்யப்படுதல், விசாரணைக்கு அழைக்கப்படுதல், இங்கே ஊடகவியலாளர்கள் தாக்கப்படுதல், இந்த நாட்டினுடைய நீதி நிர்வாகம், இந்த நாட்டினுடைய சிவில் நடவடிக்கைகள் என்ன என்பதை நீங்கள் சற்று சிந்தியுங்கள். இது ஒரு நாட்டுக்கு உகந்ததா? இந்த நாட்டினுடைய நேர்மையான பாதைகளுக்கு இது சரியானதா என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக நான் நினைக்கிறேன், யாழ்ப்பாண மண்ணிலே இந்த 3 வயோதிபர்கள் காணாமல் போயிருக்கிறார்கள் என்பது ஒருபுறமானது, இன்னும் பலர் காணாமல் போயிருக்க கூடும். அவர்கள் பற்றிய தகவல்கள் இதுவரை தெரியவில்லை, அவை வெளியிலே வரவில்லை. அடிக்கடி கடத்தல்கள், கைது செய்தல்கள் அல்லது வாள்வெட்டு சம்பவங்கள் என்பது இன்று மலிந்த இடமாக யாழ்ப்பாண மண் இருக்கிறது. இதற்கு பின்னாலே இராணுவத்தினுடைய மறைகரம் இருக்கிறது. போலீசாருடைய அவர்களுக்கான ஒத்துழைப்பு இருக்கிறது. இதனை கட்டுப்படுத்த அவர்கள் தயார் இல்லை என்பதைத்தான் இந்த செய்திகள் மிக வெளிப்படையாக சொல்லுகின்றன. ஆகவே இது ஒரு மிக முக்கியமானது. இந்த நாட்டிலே ஒரு இனம் தன்னை தக்க வைத்துக் கொள்ள முடியாமல், தன்னுடைய இருப்பை பாதுகாத்துக் கொள்ள முடியாமல் இங்கே திணறிக்கொண்டிருக்கிறது என்பதைத்தான் இது வெளிப்படையாக காட்டுகிறது. இதனால் தான் நாங்கள் போலீஸ் அதிகாரம் ஒரு தமிழர்கள் என்ற அடிப்படை, தனியான மொழி பேசுகின்ற இனம் என்ற அடிப்படையில், அவர்களுக்கு உரித்தான அந்த அதிகாரங்களின் அடிப்படையில் ஏன் போலீஸ் அதிகாரம் தேவை என்பதை நாங்கள் தெளிவாக கூறுவதற்கான காரணமே இவ்வாறான அடாவடிகள். இன்னொரு மொழி பேசுகின்ற ராணுவம் போலீசாருக்கூடாக பெரிய அளவிலே மேற்கொள்ளப்படுகிறது. இதற்கு பின்னாலே ராணுவ புலனாய்வும் ராணுவத்தினருடையதும் செயல்பாடுகள் மறைகரமாக இருக்கின்றன என்பதை நான் இந்த இடத்தில் பகிரங்கமாக சொல்லி வைக்க பதிவு செய்ய விரும்புகிறேன். அதே போல கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இங்கே காணி சம்பந்தமாகவும் காணியினுடைய முடிக்குரிய காணிகள் கட்டளை சட்டத்தின் ஒழுங்கு விதிகள் தொடர்பாகவும் அமைச்சர் அவர்களும் பிரஸ்தாபித்திருந்தார். முடிக்குரிய காணிகள் சாதாரணமாக கிளிநொச்சி என்பது 1950களுக்கு பிற்பாடு 1930களிலும் சரி 50களிலும் ஒரு குடியேற்றம் செய்யப்பட்ட ஒரு மாவட்டம். யாழ்ப்பாண மாவட்டத்திலிருந்து பெருமளவான மக்கள் பல ஊர்களிலும் இருந்து குடியேற்றப்பட்ட ஒரு மாவட்டம் தான் கிளிநொச்சி. அதே போல 1983 சிங்கள வன்முறைகளால் சிங்கள காடையர்களால் தாக்கப்பட்டு கொல்லப்பட்டு அழிக்கப்பட்ட நிலையில் உடுத்த உடுப்போடு கிளிநொச்சியிலே குடியேறி அந்த காடுகளை வெட்டி கழனியாக்கி இன்று அந்த மண்ணிலே வாழ்ந்து கொண்டிருக்கிற மக்கள், மலையகத்திலே இருந்து வந்த மக்களும் இன்று கிளிநொச்சி மண்ணுக்குரியவர்களாக இருக்கிறார்கள். இன்று அந்த மண்ணிலே ஒரு மூன்றாவது தலைமுறை வளர்ந்து கொண்டிருக்கிறது. ஆனால் 50 வழங்கப்பட்ட காணி, 53 54 கொடுக்கப்பட்ட குடியேற்ற திட்ட காணிகள், 1930 முதன் முதல் கிளிநொச்சியிலே குடியேற்றப்பட்ட கணேசபுரம் குடியேற்ற திட்டம், அதற்கு பிற்பாடு கிளிநொச்சி மாவட்டத்தினுடைய வட்டக்கட்சி படித்த வாலிபர் குடியேற்ற திட்டம், ராமநாதபுரம் குடியேற்ற திட்டம், உருத்திரபுரம் குடியேற்ற திட்டம், அக்கராயன் குடியேற்ற திட்டம்,
குடியேற்றப்பட்ட
இடங்கள், இவ்வாறான குடியேற்றப்பட்ட இந்த மக்களுடைய இடங்களில் அவர்களுடைய காணிகள், அவர்களுக்கான உரித்துக்கள் இவ்வளவு காலமாகியும் உறுதி வழங்கப்படாத நிலையில் இருக்கிறது. கிளிநொச்சியினுடைய நகரப்பகுதியிலே உதயநகர், கணேசபுரம், கிளிநொச்சி நகரம், ரத்தினபுரம், திருவையாறு இந்த பகுதிகளில் இருக்கிற மக்களுடைய காணிகள் பெரும்பாலானவர்களுக்கு இன்னும் உறுதி வழங்கப்படவில்லை. இப்பொழுது உறுதி வழங்குவதற்கான செயல்பாடுகள் முன்னெடுக்கப்படுகிற பொழுது அங்கே சாதாரணமான ஒரு ஒரு அலுவலக உதவியாளராக இருக்கிறவர் ஒரு 10 முதல் காணி துண்ட 2 அல்லது ஒரு 4 காணியை வாங்கி தன்னுடைய பெயருக்கு அவர் பதிவு செய்து அவருக்கு உறுதி வழங்க போகிற பொழுது கிட்டத்தட்ட 60 லட்சம் ரூபாய்களை நீங்கள் லீசிங்கில் தான் காணி எடுக்க வேண்டும், இல்லை என்றால் உறுதி வேண்டும் என்றால் நீங்கள் 60 லட்சம் வரை கட்ட வேண்டும் என்ற கட்டாயம் நிர்பந்திக்கப்படுகிறது. இது மிகப்பெரிய ஒரு பாதிப்பு, அபாண்டமான ஒரு பகல் கொள்ளை அந்த மக்களிடம் மேற்கொள்ளப்படுகிறது. குறிப்பாக யோசித்து பாருங்கள், ஒரு சாதாரணமான ஒரு சானிட்டரி லேபர், சுகாதார தொழிலாளி, ஒரு அலுவலக உதவியாளர், அரச உத்தியோகத்தர்கள் தங்களிடமிருந்த நகைகளை அல்லது வங்கியிலே கடனெடுத்து குறைந்த அளவில் வாங்கிய காணிகள் ஒரு வீடு கட்டி தங்களுடைய பிள்ளைகளுக்கு வழங்குகின்ற காலம் வருகிற பொழுது இப்பொழுது அந்த காணிகளை நீங்கள் லீசிங்லான், நீங்கள் ஒப்பந்த அடிப்படையில் தான் பெற முடியும் அல்லது நீண்டகால குத்தகையில் தான் பெற முடியும், அதற்கு நீங்கள் இவ்வளவு வேலுவேஷன் டிபார்ட்மெண்ட் செய்கின்ற திட்டத்தின் பிரகாரம் இவ்வளவு காசு 60 லட்சம் வரை கட்ட வேண்டும் என்று கேட்டால் எவ்வாறு அந்த மக்கள் அந்த காணிகளுக்கான உரித்துக்களை பெற முடியும்? ஆகவே இந்த நாட்டிலே எல்லா இடங்களும் உறுதி வழங்கப்பட்டு அவர்கள் அந்த உறுதிகளை வங்கியிலே அடை வைக்கவோ அல்லது தாங்கள் கடன் பெறவோ அவங்களுடைய அடுத்த பிள்ளைகளுக்கு எழுதி கொடுக்கவோ உரித்துடையவர்களாக இந்த நாட்டில் இருக்கிற பொழுது கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற இந்த மக்களுடைய காணிகள் தங்களுடைய பிள்ளைகளுக்கு அதை எழுதி கொடுக்க முடியாமலும், ஒரு கடன் தேவைக்காக வங்கியிலே தாங்கள் அடை வைக்க முடியாமலும், அந்த தாங்கள் அடுத்த வேலை திட்டத்தை மேற்கொள்ள முடியாமலும் தடுக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே இது மிக மோசமான காரியம். ஆகவே அமைச்சர் அவர்கள் இங்கு இல்லை, ஆனால் அதிகாரிகள் வந்திருப்பார்கள், இதற்கு ஒரு நீதியான தீர்வு வேண்டும். அவர்களிடம் இவ்வாறான சாதாரண உத்தியோகத்தர்களிடம் 60 லட்சம் இருந்து 1 கோடி வரையும் நீண்டகால குத்தகைக்காக காசு கட்டித்தான் நீங்கள் காணியுடைய உறுதியை பெற முடியும் என்று கட்டாயப்படுத்தினால் அந்த மக்களுடைய எதிர்காலம் வாழ்க்கை பாதிக்கப்பட்டிருக்கிறது என்பதை மீண்டும் நான் இந்த இடத்திலே பதிவு
செய்கிறேன். காலத்தில்
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඇත්තටම අපේ රටේ අසක් මුල්ලක් නෑර හැමෝම ආදරය කරන හැමෝම සම්බන්ධ වෙන ක්‍රීඩාව. ක්‍රීඩා කරත් නොකරත් මේ රටේ ජනතාව ආදරය කරන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. පහුගිය කාලය තුළ අපේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන මැදිහත්වීම් නිසා සහ විවිධ දේශපාලඥයෝ මේ ක්‍රිකට් බෝඩ් එකට පත්වීමත් එක්කත් මේක දේශපාලනීකරණය වුණා. අවසානයේදී රටේ සියලු දෙනාම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව අපි බලන් ඉඳද්දී අගාධයට තල්ලුවෙමින් ගියා. ඒ නිසාම තමයි ගිය අවුරුද්දේ මට මතක ඇදියට මේ ක්‍රිකට් වල මහා අර්බුදයක් මතු වුණා. ඒ අර්බුදය මතු වෙච්ච වෙලාවෙත් මේ පාර්ලිමේන්තුවේ වාද විවාද ගොඩක් ගියා. එතෙන්දී ආණ්ඩුව පැත්තෙන් සහතික වුණා මේ ප්‍රශ්නේ ඉක්මනින් निराකරණය කරලා දේශපාලනයෙන් තොරව මේ ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන්ම ක්‍රිකට් පරිපාලනය ස්වාධීනව යන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවයි කියලා. ඇත්තටම ගත්තොත් මට මතක හැටියට 2023 මාර්තු මාසෙ විතර තමයි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහත්මයාගේ මූලිකත්වයෙන් වාර්තාවක් ඉදිරිපත් කරේ. එතකොට ක්‍රීඩා ඇමති වෙලා හිටියේ රොසාන් ප්‍රණසිංහ මන්ත්‍රීවරයා. එතුමාගේ කාලේ ඒ දීපු වාර්තාව ඇත්තටම ක්‍රියාවට නැගුවේ නැහැ. දෙක කල්ලාදෑද කල්මරමර පස්සට තල්ලු වුණා. ඒ අතරතුරේ ක්‍රිකට් බෝඩ් එකේ අර්බුදයක් මතු වුණා. මුළු රටම ඒකත් එක්ක කැළඹුණා. ඒ වෙලාවෙත් නැවත සහ මේ පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච වාද විවාදත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව මේ දේශපාලනයෙන් බේරගන්නවයි කියන සහතිකය ආණ්ඩුව පැත්තෙන් දුන්නා. ඒ අනුව කැබිනට් එකේ හදිසියේ අනුකමිටුවක් පත් කරා. සබ් කමිටි එකක් පත් කරා. සබ් කමිටි එකත් වර්තාවක් දීලා තිබුණා. නමුත් අවසානයේදී කැබිනට් එකම ආයේ තීන්දුව අරන් තිබුණා. ඒ සබ් කමිටි එක නෙමෙයි කලින් මේ වර්තාව ඉදිරිපත් කරපු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහත්මයාගේ මූලිකත්වයෙන් 4 දෙනෙක්ගේ කමිටුවක් පත් කරලා ඒ පිළිබඳ පනතක්ම හදන්න කියලා. ඒතර මේ වෙනකොට අපි දැක්කා මාධ්‍ය හරහා ඒ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහත්මයා ඇතුළු කමිටුව ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් බේරා ගැනීම සඳහා වෙච්ච පනතක්ම හදලා දීලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඊට කලින් බාර දුන්නේ වාර්තාවක් විතරයි. නමුත් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකි පනතක් විදිහටම බිල් එකක් විදිහටම ඉදිරිපත් කළා තියෙනවා. දැන් වහාම කළ යුතු වෙන්නේ ඒ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා එහි මොන හරි අඩුපාඩු සංශෝධන තියෙනවා නම් ඒවා මේ පාර්ලිමේන්තුව තුළ වාද විවාදයට ලක් කරලා සම්මත කරගන්න එක. එහෙම නැත්නම් නැවත මේකට ක්‍රීඩා දේශපාලනය ඇඟිලි ගහනවා. මොකද ඒ හදපු පනත අපි දන්න විදිහට ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙකුටවත් ක්‍රිකට් පාලනයට පරිපාලනයට සම්බන්ධ වෙන්න බෑ. ඒක වගන්තියකින්ම නතර කරලා තියෙනවා. ඒක හොඳයි. මොකද පහුගිය කාලෙම අපි දැක්කේ මේකේ අනිත් පැත්ත. ඒ නිසා මේ 4 දෙනාගේ කමිටුවෙන් ඉදිරිපත් කරපු වාර්තාව මත පදනම්ව අද හදලා තියෙන මේ පනත වහම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සම්මත කර ගැනීම ඉක්මනින් කළ යුතු දෙයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ අර්බුදයෙන් බේරා ගැනීම සඳහා. මොකද අපි මේ වෙලාවේ ගත්තත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ක්‍රිකට් කණ්ඩායම ඒ T20 තරගාවලියට සම්බන්ධ වෙලා එතන ඇතිවෙච්ච පරාජයන් එක්ක ආය මේ සාකච්ඡාව රට තුළ ආන්දෝලනට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා විවිධ දේශපාලන ඇඟිලි ගැහිම් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඒ වගේම මේකට අරක්ගත්ත විවිධ මාෆියා කල්ලි කණ්ඩායම් තියෙනවා. ඒ කල්ලි කණ්ඩායම් වලින් මේ ක්‍රිකට් ක්‍රීඩාව බේරගන්න. ක්‍රිකට් විතරක් නෙමෙයි අනිකුත් ක්‍රීඩාවලටත් මේක තියෙනවා. පාපන්දු ගත්තත් තියෙනවා, එල්ලේ ගත්තත් තියෙනවා, කරාටේ ගත්තත් තියෙනවා. ක්‍රීඩා සංගම් හැම එකටම කාලයක් තිස්සේ අරක්ගත්ත කල්ලි කණ්ඩායම් තියෙනවා. ඒ කල්ලි කණ්ඩායම් වල මැදිහත් වීම බලපෑමත් එක්ක ඒකට දේශපාලන කල්ලි වලත් මැදිහත් වෙලා මේ අපේ රටේ ජාතීය ක්‍රීඩාව
මන්තුමා තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ජාතීය ක්‍රීඩාව ඇත්තටම අගාධයට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා වහම චිත්තසිරි මහත්මයාගේ මූලිකත්වයෙන් හදපු ඒ කෙටුම්පත ඉබිල බිල් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න කඩිනම් කරන්න කියලා. මොකද නැත්තම් මේක දේශපාලනේ තවත් මැදිහත් වීම වෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ලංකාවට ලොකු කීර්තියක් අත්පත් කරලා දුන්නා ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් මේ වෙනකොටත් ආසියානු සහ විවිධ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලට සම්බන්ධ වෙමින් ඉන්නවා තරුසි දියණිය. ඇත්තම තරුසි දියණිය කියන්නේ ජාතිය සම්පතක්. රටට විශාල ජයග්‍රහණ ලබා දුන්නා. මෑතකදී තිබිච්ච තරඟ සියල්ලෙම විශිෂ්ට ජයග්‍රහණ ලැබුවා. අද රාත්‍රියේත් මං හිතන්නේ තවත් තරඟයක් තියෙනවා. ඉතින් එහෙම රටට කීර්තියක් ගෞරවයක් ලබා දීපු පාසල් ශිෂ්‍යාවක් විදිහට ක්‍රීඩාවේ අති දක්ෂතාවයන් පෙන්නපු ඒ ක්‍රීඩිකාව සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම. අපි දැක්කා මීට මාස 4කට විතර කලින් තරුසිව ගෙන්නලා කෝටි එකහමාරක් රජයේ මගින් ඇයගේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබා දෙනවා කියලා මාධ්‍ය සංදර්ශනයක් තිබුණා. ඉතින් මාස 4ක් 5ක් වෙනවා. හැබැයි අද වෙනකන් තරුසි ඒ දැරියට ඒ ක්‍රීඩිකාවට ඒ මුදල ලබා දීලා නැහැ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේවා ලබා දෙනවා කියලා මාධ්‍යවල ලොකු සංදර්ශන දැම්මා, ප්‍රදර්ශන තිබ්බා, රටට කිව්වා, රටේ ජනතාවත් හිතුවා ඇත්තර මේක ලැබිලා ඇති කියලා. නමුත් අද වෙනකන් ඒක ලැබිලා නැහැ. නමුත් විවිධ වෙනත් පුද්ගලයන් සහ වෙනත් ආයතන මගින් යම් උදව් කරලා තියෙනවා. හැබැයි රජයක් විදිහට ඇයගේ ක්‍රීඩා කෞශල්‍යයන් නගා සිටීම සඳහා ඒ අවශ්‍ය කරන දායකත්වය ලබා දිය යුතුව තියෙනවා. එහෙම නැත්තම් ඒ ප්‍රදර්ශනය කරන්න නැතුව ඉන්නවා. මාධ්‍යවලින් පෙන්නවා ක්‍රීඩා අමාත්‍යංශෙන් කෝටි එකහමාරක් දෙනවා කියලා. කෝටි එකහමාරක් දෙනවා කියලා දැන් මාස 5ක් විතර වෙනවා. අද වෙනකන් සතයක්වත් දීලා නැහැ. එහෙම කරන්න එපා. ඒක ඒ ක්‍රීඩිකාවට කරන අගෞරවයක්. ඒ වගේම අපේ රටේ ක්‍රීඩාවට කරන අගෞරවයක්. ඉතින් එහෙම දෙන්න බැරි නම් එහෙම නොකර ඉන්න. එතකොට පුද්ගලිකංශේ ක්‍රීඩාවට ආදරය කරන අපේ රටේ විවිධ ව්‍යාපාරිකයන්, විවිධ ව්‍යවසායකයන් ඉන්නවා. ඒ අයගේ මැදිහත් වීමෙන් යම් උදව්වක් කරන්න පුළුවන්. එහෙම අයත් කරන්නේ නැහැ. මොකද රජයෙන් දෙනවා කිව්වට පස්සේ දෙන්න හිටපු අයත් අකුල ගන්න. ඉතින් අන්තිමට රජයෙන් හම්බෙලත් නැහැ, කොහෙන්වත් හම්බෙලා නැහැ. ඒ නිසා ඇත්තටම තරුසි ක්‍රීඩිකාව කියන්නේ සාමාන්‍ය පවුලකින් පැවතෙන කෙනෙක්. එහෙම මහලොකු ධනයක් දේපලක් තියෙන පවුලක කෙනෙක් නෙමෙයි. ඒ නිසා එවැනි රටට ජාතියට විශාල කීර්තියක් ගෙනාපු මෙවැනි පාසල් ශිෂ්‍යාවක් වෙන එවැනි ක්‍රීඩිකාවකට ආණ්ඩුව සලකපු විදිය වැරදි. ඇත්තටම හරියට ඒ දෙන්න ඕනි දීමනා ඒවා දීලා නැහැ. ඒ නිසා වහාම ඒ සඳහා මැදිහත් වෙන්න බොරු සංදර්ශන කරන්න එපා. ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවංකව මැදිහත් වෙනවා නම් මේ වගේ බොරු ප්‍රදර්ශන අපව කරන්න එපා කියන එකත් අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු රෝහණ දිසානායක අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, සංචාරක ව්‍යාපාරය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර සභාවේ කතා කරන මේ වෙලාවේ විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් වචනයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ඒ අතරදී යහපැත්තෙන් විජිත හිරත් මන්ත්‍රීතුමා ක්‍රීඩාවට දේශපාලනයේ ඇඟිලි ගැසීම ගැන මම හිතන්නේ සාකච්ඡා කළා. එතුමා කිව් විදිහට මම පැහැදිලිව කියන්න ඕනේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලපුවාම ඒ සඳහා වූ කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති බැබෑවෙනි තත්ත්වයක් තිබුණා අතීතයේදී. ඒ තිබුණ තත්ත්වය මඟහරවලා වර්තමාන අමාත්‍යතුමා හරින් පාන්දු මැතිතුමා ඒ තත්ත්වය හොඳින් තේරුම් බේරුම් කරගෙන ඒ ඇඟිලි ගැසීම අද නවත්තලා තියෙනවා. නමුත් ලෝකෙ දිහා බලපුවාම අපි දන්නවා අතීතේඳලා ආපු ගමන දිහා බලපුවාම ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ දැවන්ත ක්‍රීඩකයෝ, ක්‍රිකට් ක්‍රීඩාවේ දැවන්තයෝ අපි ගත්තොත් බටහිර ඉන්දිය කොදෙව් දූපත් 1984 පළවෙනි සූරතාවේ ගත්ත බටහිර ඉන්දිය කොදෙව් දූපත් අද ඉන්න තැන ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඕනුත් පරාජයට පත් වුණා. මම පරාජය වෙන්න ඕනේ කියලා කියනවනේ මේකින් මම අදහස් කරන්නේ පරාජය වීම නෙමෙයි, අපිට ජයග්‍රහණ අවශ්‍යයි. අපේ රටේ හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ජයග්‍රහණ ලැබෙමින් මේ ගමනේ යා යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ සඳහා නිදහසේ කටයුත්ත කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අපි හිතනවා මේ තියෙන අවපාතයේ යම් ආකාරයක කෙටි දවසකදී කෙටි කාලයකදී මේ අවපාතය වෙනස් කරගෙන ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම තැනකට අපිට එන්නට අපිට හැකියාව ලැබෙයි කියලා. විශේෂයෙන් දේශපාලන ඇඟිලි ගැසීම් ගන්න කතා කරොත් අපි ටීම් එක තෝරනකොට සිලෙක්ට් කරනකොට ඒ සිලෙක්ෂන් කමිටි එක කරන බලපෑම් එහෙම දේවල් අද නැහැ. මමත් පෞද්ගලිකව දන්න කාරණයක් ඒක. ඉතින් මම විශ්වාස කරනවා ඊයේ පෙරදා ඇමතුමා කිව්වා මේ වයස් කාණ්ඩවල ක්‍රීඩකව මේවට ඇතුළත් වෙ යුතුයි කියලා. ඉතින් මම හිතනවා අපි ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී නිසි පරිදි සකස් කරගෙන ලෝකයේත් එක්ක ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා යන ගමන සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම එතුමා සඳහන් කළා තරුසි ඒකනායක ගැන මම හිතන්නේ මීට 800න් අපිට ජයග්‍රහණ ලබා දුන්නු. මම හොයලා බලනවා වහාම එතුමන පොරොන්දු වෙන යම් කිසි මුදලක් අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ එවැනි රැවටීම් නොකර ඒ ක්‍රීඩිකාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරලා ඒ වගේම ඒ ක්‍රීඩිකාව ජීවත් වෙන ප්‍රදේශයේ මම දන්න විදිහට ඒ ක්‍රීඩා පිටිය සංවර්ධනය කරන්න අද ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒගේ ඉල්ලීමක් ඒක. පෞද්ගලිකව මම දන්නවා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා ඇවෙනියෙන් යම්කිසි ත්‍යාගයක් ලබා දුන්න බව මම මේ පිළිබඳව කතා කරලා අපි ඉදිරියේදී මේ සභාවට වාර්තා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. තරුසේක නායක පමණක් නෙමෙයි සමස්ත මෙරටේ හැම ක්‍රීඩාවක්ම ක්‍රිකට්, පාපන්දු, රග්බි මේ හැම ක්‍රීඩාවක්ම මේ ක්‍රීඩාව තුළම මේ ගැටලු තියෙනවා. මුදල් විසින් මේ ක්‍රීඩාව ආක්‍රමණය කිරීම තුළ මම හිතන්නේ ක්‍රීඩාවේ අද උන්නතියට යම් ආකාරයක හානියක් වෙලා තියෙනවා. හැබැයි අපි කල්පනා කළ යුතුන ලෝකයේ පාපන්දු ක්‍රීඩාවේ ඉන්න ලයනල් මෙසිලා, රොනාල්ඩෝලා, රොනාල්ඩිනෝලා වගේ ක්‍රීඩකයෝ, ඒ වගේ හිමිටපු ක්‍රීඩක පෙලේ වැනි ක්‍රීඩකයෝ මම හිතන්නේ ඒ තත්ත්වයට ආවේ කොහොමද? ඒ තත්ත්වයේ එමේදී අපි දන්න කාරණය තමයි මුදල් ලැබට ප්‍රධාන හේතුවක් වුණා. අපි දැක්කා ආජෙන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා වගේ ක්‍රීඩකයෝ මම හිතන්නේ එතන ගෙනාපු හැටි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පමණක් නෙමෙයි පාපන්දු, රග්බි, කරාටේ දෝ මේ හැම ක්‍රීඩාවම සංවර්ධනය කිරීම සඳහා අද වර්තමාන අමාත්‍යතුමාගේ නායකත්වයෙන් සුවිශේෂී වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ එක රැයකින් රෝමය හැදුන්නේ නැහනේ. රෝමය හැදුනේ එක රාත්‍රියකින් එක රැයකින් නෙමෙයි. ඒ සඳහා කාලයක් ගත වුණා. ඒ වගේ මේ තිබුණ පරාජයේ යම්කිසි තැනක ඉඳලා අපි නැවත දින ඉස්සරහට අවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නෙමෙයි හැම ක්‍රීඩාවම ජයග්‍රහණය කරන්න අපිට අවස්ථාව දෙනවා. ඒ සඳහා අපි කටයුතු කරනවායි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන් විශාල ආර්ථික පසුබෑමකට පසු කෙටි කාලයකින් අපේ රට නැවත දෙපයින් නැගිටවන්නට අපේ ලංකාව අද සමත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම ස්තුතන්ත වෙනවා වර්තමාන ජනාධිපතිතුමාට. ඒ වගේම ඉස්සරම ආචාර කරනවා මේ රට මෙහෙම මෙතනට ගෙනාපු අපිට තිබුණ පෝලිං ඉවුවේ නැති කළා. අද වර්තමානයේ රට ස්ථාවර තැනකට ගේන්නට යම් ආකාරයෙන් කටයුතු කරන ප්‍රජයට අපි මන්ත්‍රීතුමාලට ඇමතිතුමාලට මමගේ ස්තුතිය මේ වෙලාවේ ප්‍රදානය කරනවා. සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනකොට මම දැක්කා හරියන් පන්දු ඇමතිතුමා එතුමාගේ දැක්ම පිළිබඳව එතුමා බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කළා. එතුමා අරගෙන තියෙන පියවර පිළිබඳව බොහොම දේවල් එතුමා ඉදිරිපත් කළා. විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා ඇතුළු රජය ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වෙනුවෙන් මේ ගිනියන වැඩපිළිවෙළ සඳහා නිල සහයෝගය ඇමරිකානු ඩොලර් මිලියන 330 කරා ලබා දී තිබෙනවා. මේ ලබා දීම වෙනුවෙන් කළ සාකච්ඡාව තුළදී අප රජය මෙරට ආර්ථික සබල ගැනීම වෙනුවෙන් සිදු කරන වැඩසටහන ප්‍රයත්නය අගය කරනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද අපේ රජය හා ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ මෙරටේ පුරවැසියාගේ ආරක්ෂිත බව මුළු ලෝකෙටම අපි පෙන්වා දීපු තිබෙනවා. මෙවැනි නායකත්ව තුළ කටයුතු කිරීමට ලැබීමද අපේ වාසනාවක් ලෙස මම සලකනවා. මා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය විදිහට අපේ හිටිය අප රට වෙනුවෙන් ක්‍රීඩා කළ අදටත් අපි ආදරය කරන ක්‍රීඩකයෝ කළ කතාවක් මා මෙහිදී ආදර්ශයට ගන්නවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයෙක් වශයෙන් කටයුතු කළ ඉතාම සුවිශේෂී වූ ක්‍රීඩකයෙක් මහේල ජයවර්ධන. ප්‍රකාශ කර තිනවා එක අවස්ථාවකදී මම දැක්කා ඔහුගේ සාකච්ඡාවකදී අපි ඕස්ට්‍රේලියාවේ ඉංගලන්තයේ වගේ ක්‍රීඩා නොකළ යුතුයි. අපි ක්‍රීඩා කළ යුත්තේ ශ්‍රී ලංකාව වගේ කියලා එතුමා එක අවස්ථාවක සඳහනක් කරලා තියෙනවා. ඉතින් මම මේක ගන්නේ ඇයි මම මෙතන මේ අවස්ථාවට ගන්නේ? මම මේ ආදර්ශය සමාන කළේ අපේ ගරු කැබිනට් අමාත්‍ය හරින් ප්‍රාන්තිල අමාත්‍යතුමාට. එතුමා සංචාර ක්ෂේත්‍රය තුළ විශාල වෙනසක් හා සංවර්ධනයක් ඇති කරලා තිබෙනවා. ලාංකික ගති ලක්ෂණ හා එතුමාගේම රටාවකට අනුගත වෙමින් එතුමා ඒ කළ කැපීමතුල තුළ අද සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල සංවර්ධනයක් සිදු කළා. අපි හැමෝටම පක්ෂභේදයෙන් තොරව අපේ රටේ භූමිය තුළ දැකිය හැකි මේ සංවර්ධනය අගය කළ යුතු. එතුමා භාරගත්තේ වැටුණු ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයක් කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කරු මුලාසනයේ මන්ත්‍රීතුමනි. මම හිතන්නේ අපි අවුරුද්දෙන් අවුරුද්ද අයවැයෙන් අයවැය අපේ තිබුණු ආණ්ඩු ඉලක්ක කළා 2022 මෙන්න මෙච්චරක් සංචාරක වෙන්න ඕනේ, 2023 මෙච්චරක් සංචාරක වෙන්න ඕනේ, 2024 මෙච්චරක් සංචාරක වෙන්න ඕනේ කියලා. මම හිතනවා අපි මේ යන විදියට අපිට පසුබෑම්
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
COVID-19 ඒ වගේම පාස්කු ප්‍රහාරය මේ වගේ දේවල් වලින් සංචාරක ව්‍යාපාරය ඒ తాවකාලික වෙනතුනා පමණක් නෙමෙයි අනාගතයේදී අපිට සංචාරක ව්‍යාපාරය සඳහා ඒ තිබුණු කළු පැල්ලම් ඇතිවුණු බවත් අපි මේලම් මතක් කරනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය යම් ආකාරයකින් බිඳවැටුණු බවත් ඒ බිඳවැටුණු සංචාරක ව්‍යාපාරය තමයි නැවත අපිට ගොඩනගෙන සිදුවලා තියෙන කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මූල අසනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන 2024 වෙනකොට අඩුමතරමෙන් සංචාරක ලක්ෂ ඉලක්කගත ප්‍රමාණය 124ක් අපිට ලැබෙනවා නම් මම හිතන්නේ මේ රටේ සංචාරක ව්‍යාපාරයේ අපිට තියෙන වර්තමාන මේ ගැටලු යම් ආකාරයෙන් निराකරණය කරන්න අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන ඇමරිකානු ඩොලර් ඒ ප්‍රමාණය අපිට ලබා ගන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම ජීවත් වෙන මාතලේ දිස්ත්‍රික්කය සුළු අපනයන භෝග විශාල වශයෙන් නිෂ්පාදනය කරන ප්‍රදේශයක්. අපි පසුගිය දවසකත් චීනයට අපේ රටේ කුළුබඩු නිෂ්පාදනය යවන්න ඒ වගේම චීනයෙන් ලංකාවට දිනපතා සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා අපි වැඩපිළිවෙල මගේ සම්බන්ධතාවය උඩ අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් ඒවත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් සංචාරක අමාත්‍යවරයා වශයෙන් හරින් පන්ද අමාත්‍යතුමා විශේෂයෙන් මෙරටේ සංචාරක ව්‍යාපාර සංවර්ධනයක විසඳ අපි දැක්කා පහුගිය කාලයේදී සුවිශේෂී වැඩපිළිවෙළවල් මේ රට තුළ ක්‍රියාත්මක කරන ආකාරය. විශේෂයෙන් මාතර දිසේකගත රිවස්ටන් නකල්සොනි වනාන්තර පිටවලතන්න එල්කඩු වතුයයි සෙම්බු වත්ත වැනි තන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ වඩාත් ආකර්ෂණයට ලක් වෙලා තිබෙනවා. ඒකම පෞරාණික නටබුණා රජමහා විහාර කලාව සංස්කෘතිය හා ආශ්‍රිත එක නිර්මාණ ශ්‍රී ලංකාවේ හරිමදයා ඉසලගෙන නාලන්ද ගිරිගේ මෙවැනි විස්ථාන සංචාරක ආකර්ෂණීය මර්මස්ථාන බවට පත් කරන්න අද අපි විශේෂ වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම සුවිශාල අංශර ගන්නා මාත්‍රේ ආශ්‍රිතව පෙන්වා දිය යුතුයි. මා දකින්නේ අද නූතන ලෝකයේ තුල නූතන ආර්ථික මොඩලය තුල මෙවැනි සම්පත් සඳහා මිල කළ නොහැකි කමක් සංචාරක ක්ෂේත්‍රය තුලින් ලබා දිය හැකි බවයි. මම කියනවා ලෝකයේ හොඳම මැණික් වටනා බ්ලූ සෆයා, යෙලෝ සෆයා, මාතලේ දිස්ත්‍රික්කයෙන් අපිට ගන්න පුළුවන්, රත්නපුර අපිට ගන්න පුළුවන්, ඒ වගේම ග්‍රැෆයිට්, ග්‍රනයිට්, ඉල්මනයිට්, ඩොල්මයිට්, ෆෙස්පාස්, සීක්වාර්ට්ස් වැනි ඛනිජ සම්පත් අපිට තියෙනවා. මම හිතන්නේ මේ සඳහා මේවත් සංචාරක ව්‍යාපාරයට අපි වැලියු ඇඩඩ් මිල එකතු කරලා වටිනාකම් එකතු කරලා අපි ඒ සඳහා සංචාරකයන්ට ලබා දීමේ ඒ මර්මස්ථාන ඉදිකළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. දැන් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල
මාතලේ
ඒ වගේ මම මේ වෙලාවේ කියන්න ඕනේ මුලාසලේ කල් මන්ත්‍රීතුමනි මම අපේ සංචාරක ඇමතුමා මේ තිල්ලනවා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු ආලෝක රජමහා විහාරයේ තියෙන්නේ මේ ට්‍රයැංගල් එක මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව මේ ත්‍රිකෝ අතර මේ සංචාරකේ මේ ව්‍යාපාරය. ඒතකොට හැබැයි මාතලේ ආලෝක රජමහා විහාරයේ මුදුන්පත්
කාලය අවසන් කරගෙන
තවම ඒක ඇතුළත් කළ නැහැ. අඩුගානේ මෙහි සිටීමකටවත් සංචාරක ව්‍යාපාරය මම හිතන්නේ මෙතන ඉන්නවනම් ඒ අදාළ නිලධාරි මහත්වරු මාතලේ මේ සංචාරක සිටියමට අතුලක් කළ ලෝකයට මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු ආලෝක රජමහා විහාරය පිළිබඳව ලෝකයට මැසේජ් පණිවිඩයක් දෙන්න අවශ්‍ය කටයුතු කරන්නයි කියලත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මුලාසනේ මන්ත්‍රීතුමනි වේලාව නොමැතුණත් මම ඔබතුමා ඉල්ලා සිටිනවා අද උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා පිකටින් කරන්න ආරම්භ සූදානම් වෙනවා. ඒ සඳහාත් අපිට විශාල වශයෙන් අවස්ථාවන් දෙනවා. මේ රටේ රැකියාව ලබා දෙන්න. මේ රැකියාව ලබා දෙන්න කොහොමද අපි කියන එක ජනාධිපතිතුමත් සමග සාකච්ඡා කළා. අමතුමත් සමග සාකච්ඡා කළා. තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවර වශයෙන් මම කියන අපිට නිරන්තරයෙන් බලපාන ගැටලුවක් මේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කටයුතු කරන්න මම ඒ වෙනුවෙන් සඳහන් කරගෙන ආපු ඒ කරුණු කාරණා උපාධිධාරීන් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සභාගත කරන්නත් මගේ කතා විතර කොට සභාගත කරන්නත් මේ සඳහා සූදානම් වෙන ඒ සභාගත කරන්න අවස්ථාව ලබා දෙන ලෙසත් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ලබා දුන් කාලය පිළිබඳව
ස්තුතියි ගරු අමතුමා. මීළඟට ගරු ගෞරවනීය ඇතුළුරියේ රතන ස්වාමීන් වහන්සේගේ කාලය ගරු ජගත් ප්‍රියංකර මන්තුමා ඔබතුමාට මිනිත්තු 5ක් තියෙනු ලබා.
ගරු සභාපතිතුමනි, රජයේ ඉඩම් ආඥා පනත, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය, ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධ අනපනත් කීපයක් සම්බන්ධව සාකච්ඡාවට භාජනය වෙන අවස්ථාවේදී අදහස් කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධව මේ දවස්වල උරුමය වැඩසටහන රටපුරා ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ වගේම අපි ඉඩම් අමාත්‍යතුමාට වගේම ඒ නිලධාරීන්ගේ අවධානය යොමු කරනවා. මේ උරුමය වැඩසටහන ඇතුළේ සමහර ප්‍රදේශවල මේ ඉඩම් ඔප්පු ලබා දීමේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන් වුණත් ඔබතුමන්ලා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමස්තයක් වශයෙන් ලංකාවේම වාර්තාවක් හැඳවන්න ප්‍රායෝගිකව යම් දුෂ්කරතාවයන් තියෙන තත්ත්වයන් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම ස්වර්ණභූමි, ජයභූමි, ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම්වල මිනිස්සු කාලයක් තිස්සේ ජීවත් වෙන තත්ත්වයන් තියෙනවා. මම ජීවත් වෙන පුත්තලන් දිස්ත්‍රික්කේ මම අඳුනගත්තු පවුල් 5000ක් 6000ක් විතර තියෙනවා. එතකොට ඒකේ අවුරුදු 30ක් 40ක් තිස්සේ ඉඩම්වල මිනිස්සු ජීවත් වෙනවා. මේ ඉඩම යාට ඇවිල්ලා තියෙන්නේ කලින් හිටපු කෙනෙක්ගෙන්. නීත්‍යානුකූල ඔප්පු පැවරීමක් සිද්ධ වෙලා නැහැ. එක්කෝ කඩදාසියකින්, කුවිතාංශයකින්, එක්කෝ නීතිඥයෙක් ලියලා. හැබැයි අද මේ ඉඩම් පැවරීමේ කටයුත්ත කරන්න යනකොට ඒ මුල් අයිතිකරුව හොයාගන්න පුළුවන්කමක් නැහැ. එයාගේ ඥාතියෙක් හොයාගන්න පුළුවන්කමකුත් නැහැ. මේකට මම දන්නා තරමින් අලුතෙන් නීතියක් බලයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබලා දීලා නැහැ. දඟකොඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මොටෑමුල්ල කියලා ග්‍රාම නිලධාරි වසමත් තියෙනවා. ඒකේ මම ඉස්කෝලේ යන කාලේ ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්නේ තිබුණා. ඉඩමට අයිතිකාරයෙක් ඉන්නවා, පදිංචි වෙලා ඉන්නවා, ගේ හදාගෙන තියෙනවා, ළිඳ තියෙනවා, ළමයි ඉන්නවා, ඉස්කෝලේ යනවා, ලයිට් තරම් තියෙනවා. හැබැයි එයාට හිමිකමක් ගන්න බෑ. කඩදාසි කොලයක් තියෙනවා. මේ කඩදාසි කොලේ එක්කෙනෙක් ලියලා එයා කොහෙද කියලා හොයන්න බෑ. මේ අවුරුදු කාලයකට කලින් සිද්ධ වෙලා තියෙන දෙයක්. හැබැයි අපිට බැරිකමක් නැහැ. ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් අපිට පුළුවන් නම් හොයාගන්න. මෙයාලා ලයිට් තරම් තියෙනවා නම් විදුලි බිලෙන් කාලය ගණනය කරගන්න පුළුවන්. මෙයාලා වෙනත් බැංකු ගිණුමක් කරලා තියෙනවා නම් ඒකෙන් අපිට යම් කිසි තොරතුරක් හොයාගන්න පුළුවන්. ඒකේ උයලා පිහලා කාලයකට පවුලක් විදිහට ජීවත් වෙලා තියෙනවා. ඒක නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් මගින් පුළුවන්කමක් තියෙනවා නම් අපිට ඒ කෙනාමයි කියන එක තහවුරුව අරගෙන ඒ අයට ඔතන ඔය මම කියපු උදාහරණය ඇතුළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාවෙත් තියෙනවා, රජයේත් තියෙනවා. හැබැයි අපි ඉස්කෝලේ යනකොටත් ඒ ප්‍රශ්නේ හැමමයි, අපි විශ්වවිද්‍යාලය යනකොටත් ඒ ප්‍රශ්නේ හැමමයි, අපි රැකියාවට යනකොටත් හැමමයි, අද පාර්ලිමේන්තුවේ ඉන්නකොටත් ඒ තත්ත්වෙ හැමමයි. ඒක නිසා අපි අවධානය යොමු කරනවා ඉඩම් අමාත්‍යාංශයේ. මම හිතනවා මේක ශක්‍ර ලේඛනයකින් කරන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය ලැබලා දුන්නා නම් නිසි විවර්ෂණයක් කරලා, සමීක්ෂණයක් කරලා, ජීවත් වෙච්ච කාලය, ළමයි ඉස්කෝලේ ගිය තත්ත්වයන් අඳුනගත්තොත් අපිට මේ තත්ත්වයට උත්තරයක් ලැබලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්කේ අදාළව ඉඩම් සම්බන්ධව තවත් කාරණයක් පිළිබඳව අවධානය යොමු කරනවා කරු සභාපතිතුමනි. විශේෂයෙන්ම 2002 අවුරුද්දේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල ඉඩම් ප්‍රමාණයක් ගැසට් කෙරුණා. ඒක අනුව අද පුත්තලන් දිස්ත්‍රික්කේ කරුවලගස්සාව පැත්තට, නවගත්තේගම පැත්තට, ආනමඩු පැත්තට යනකොට කාපට් පාර ගහකව ගාවින් වැට ගහලා තියෙනවා වන සංරක්ෂණයට අයිති. හැබැයි ඇතුලේ ගසුත් නැහැ. අන්තිමට සිද්ධ වුණේ එතන මිනිස්සු වගා කරමින් හිටපු ඉඩම් තිබුණා. සමහර මිනිස්සුන්ට ඔප්පු තියෙනවා. ඒවා පිළිගන්නේ නැතුව මේක රජයේ බවට පත් වෙලා, හැබැයි මේකේ නඩත්තුවක් සිද්ධ වෙන්නේ නැහැ. අලි අපාරට එන්නත් මේකට හේතුවක් වෙලා තියෙනවා. ඒක නිසා ලංකාවේ වැඩි ඉඩම් ප්‍රමාණයක් අයිති රජයට. වන සංරක්ෂණයට වෙන්න පුළුවන්, පරිසරයට වෙන්න පුළුවන්, දුම්රියකට වෙන්න පුළුවන්, වෙනත් වෙනත් ආයතනවලට වෙන්න පුළුවන්. මිනිස්සුන්ට අයිති අල්ප ඉඩම් ප්‍රමාණයක්. ඒක නිසා ඒ සම්බන්ධවත් විශේෂයෙන් අවධානය යොමු කරන්න කියන කාරණේ කරනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අදහස් ඉදිරිපත් වුණා. අද මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ලොකු මතවාද ඇති වෙන්නේ අපි තරගාවලියක් දින්නහම ලොකු ප්‍රශ්නයක් නැහැ තරගාවලියක් පැරදුනහම ලොකු ආන්දෝලනයක් අපේ රටේ ඇති වෙනවා හැබැයි මේ අද තියෙන තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ දැන් පහුගිය තරගාවලියේ තරග හතරයි තිබුණේ දකුණු අප්‍රිකාව බංග්ලාදේශය නේපාලය සහ නෙදර්ලන්තය අර තරග දෙකෙන් එකක් දිනලා තිබ්බනම් නේපාල තරගයට වැස්සේ නැත්තම් ඊළඟ එකට යනවා ඒක නිසා දේශපාලනය සහ පරිපාලනය අතර ප්‍රශ්නයක් ඇති. හැබැයි මේ තරගකාරී T20 T10 ක්‍රිකට් වල මේ තියෙන ප්‍රශ්නෙට පරදිනකොට මහා ලොකු අර්බුදයක් බවට පත් කරගත්තොත් ක්‍රිකට් ගහන අයට ක්‍රිකට් ගහන්නත් බැරි වෙයි. අද ලොකු තරගකාරී එකක් තියෙන පොඩ්ඩක් වරදිනකොට මැච් එකක් පරදිනවා. ඒ පොඩ්ඩ හරි ගියොත් ඊළඟට යාලා වර්ල්ඩ් කප් එක ගහලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා අපි මේ සියලු සභා විපක්ෂ විපක්ෂ සියලු දෙනාගේ විශේෂයෙන්ම මාධ්‍ය වලින් ඉල්ලනවා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට අරගෙන යන්න ඕන නම් පරිපාලනයේ තියෙන ප්‍රශ්න ඒවා සුද්ධ කරන්න යනවා නෙමෙයි ඒ වට දේශපාලන අතට එවින් තිනවා නම් ඒක වෙනම දෙයක්. හැබැයි පිටතනිය ඇතුලේ සිද්ධ සෙල්ලම් කරන්නේ ක්‍රීඩකයෝ 11 දෙනෙක්. ඒක නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් අවසාන වශයෙන් අපේ අධ්‍යාපන අමාත්‍යතුමා ඉන්නවා අපි පහුගිය සතියේදී කතා බහ කරා විශ්වවිද්‍යාලයේ දරුවන්ට තවදුරටත් අධ්‍යාපනය ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා මුදල් නැති ප්‍රශ්නේ ඇත්තේ. හැබැයි මුදල් නැත්තම් ඒක දෙන්න බැරි නම් ඒ විරෝධතාවයට මුහුණ දීලා මොන ආකාරයේ හෝ උත්තරයකින් අපි දකින්නේ විශ්වවිද්‍යාල විවෘත කරන තැනට මේ ප්‍රශ්නේ ගෙනියන්නයි කියන ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු ගීතා කුමාරසිංහ අමාත්‍යතුමිය ඔබතුමියට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ප්‍රධාන ආසනයේ සිටින අපේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගෙන් අවසරයි. අපි අද දින කතා කරන්නට අවස්ථාව ලැබී තියෙන්නේ සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක වැඩ පිළිවෙලවල් ඉදිරි අනාගතයේ සංචාරකයින් මේ රටට ගෙන්නා ගැනීමට අපේ ඇති උත්සාහය උනන්දුව මෙතෙක් සාර්ථකව කරගෙන ගිය ඉස්සෙල්ලාම මම අපේ ගරු ඇමතිතුමා හරින් ෆර්නැන්ඩෝ මැතිතුමාට මගේ ස්තුතිය උද කරනවා. මම ඉස්සෙල්ලම කියන්න ඕනේ ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයෙන්ගේ ප්‍රධාන ආකර්ෂණය වන්නේ අපේ රටේ ස්වභාවික සෞන්දර්යයයි. ස්වභාවික දියල්, ස්වභාවික වතුපිටි, ස්වභාවික අපේ රටේ භූමිය ලෝකයේ සිටින සියලුම සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට අපේ රට බලා ජනතාව රටේ ලෝකයේ අය සංචාරක ලෙස පැමිණීමට හේතුකාරකයක් වී තිබෙනවා. එක කාලයකදී මෙතරම් අලංකාර රටකට එන සංචාරකයින්ගේ ප්‍රමාණය අඩු වුණා. ඒකට විවිධ බාහිර හේතුන්, ලෙඩරු දුක්, ඒ වගේ ප්‍රශ්න, යුද්ධය ඔයනි ප්‍රශ්නවලින් අපේ රට එක්තරා එක තත්ත්වයකට පත්වෙච්ච නිසා සංචාරකයන් වීම අඩුවීමක් වුණා. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යත්වයට අමතරව එයටම ආවේණික වූ සංස්කෘතියක් සහ ඉතිහාසයක් සඳහාද ප්‍රසිද්ධය. ඒ ජාති භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් වෙනත් ආගමිකවත් කිසි කෙනෙකු කොන්නොකර මිශ්‍ර සමාජයක ඇති බොහෝ විසිරී ගිය පැරණි දේවල්, සුපැරණි දේවල් ලෝකය විසින් ආකර්ෂණය කරගත් විහාරස්ථාන, ආගමික පසුබිම්, සිද්ධස්ථාන, අපේ දළදා පෙරහැර ආදී දේවල් ලෝකයේ ආකර්ෂණය තවදුරටත් වැඩි කරගත්තා. එලෙසම ලෝක ආර්ථික සංසදයේ 2021 වසරේ සංචාරක ගැන සංචාරක තරගකාරීත්වය පිළිබඳ වාර්තාවේ රටවල් 141 අතරින් ශ්‍රී ලංකාව 74 වෙනි ස්ථානය පසු වී 2021 වසරේ ආසන්න වශයෙන් සංචාරකයන් 194,500ක් බවට ඉහළට නංවා ගැනීමට අපි සමත් වුණා. නමුත් රජයේ ඇස්තමේන්තුවලට අනුව 2022 වසරේ අගෝස්තු වන විට 496,400කින් ඉහළට ගොත් උපරිම සංචාරකයන්ගේ පැමිණීමෙන් අපේ රටේ රට ඉදිරියට යාමට කටයුතු කළා. IFM ණය දුන් අයත් සියලු දෙනාගේම තීරණයක් වන්නේ මේ රට දියුණු කරන්නට නම් මේ රට ඉදිරියට ගෙනියන්න සංචාරකයින් මේ රටට පැමිණෙන තත්ත්වය සංචාරක ව්‍යාපෘති ඉහළට නැංවීම සංචාරක අමාත්‍යංශය ඉහළට යෑම මේ සියල්ල එකට එක්වී සංචාරකයින් විසින් මේ රටට ලබා දෙන මුදල අති විශාල විය යුතු බවත් එය අනිවාර්යෙන්ම සිද්ධ විය යුතු දෙයක් බවත් ඒ නිසාම අපිට මේ 697,000 කට වඩා ප්‍රමාණයක් ආපු සංචාරකින් පිළිබඳ සෑහීමට පත් වෙන්න පුළුවන්. තවද දේශපාලන ස්ථාරස්තවරයේ ආර්ථික ප්‍රතිපත්තිය සහ වසංගතයන්ට නොමැතිව 2023 කාලය තුළ මෙම අංශයේ යළි ශක්තිමත් වර්ධනයක් විය හැකි බව සුභවාදීව පෙනී යයි. 2024 ජනවාරි 1 සිට 15 දක්වා තෙක් විදේශ සංචාරකයින් 1,01,362 දෙනෙකු මෙරට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ මේ කාලයට සාපේක්ෂිකව 114%ක් පමණ වර්ධනයකි. මෙරට විදේශ සංචාරයන්ගේ සතියක සාමාන්‍ය පැමිණීම 46,000ක් පමණ වේ. එමෙන්ම සංචාරකින්ගේ දෛනික පැමිණීම 6,700ක් බැවින් ඉහළට ඔසවා තබන බව කිය යුතුමයි. ගුවන් තොටුපළට එන සංචාරකයෙක් එතනින් පිළි අරගෙන ඔහු වෙනුවෙන් දක්වන කාර්මික සංග්‍රහය ඔවුන්ට දක්වන කාර්මිකත්වය මේ රටේ සංචාරක පුරවරයට සහ සංචාරකයින් අද්දා ගැනීමේ ප්‍රධානම දෙයක්. එතැන් සිට ඔවුන් ගමනාන්තයේ දක්වා ඔවුන් යන ගමනට ඔවුන්ට ආරක්ෂාව රැකවරණය ආහාර ඉන්පසු හෝටල්වල ඉඳුම් හිටුම් ඒ සියල්ල අංග සම්පූර්ණ වෙන විට තමන්ගේ නිවාඩු කාලයේ යහතින් ගෙවුවායයි මේ සංචාරකයින් සතුටටපත් වුන් ඔවුන්ගේ ලෝකය පුරා අපේ නම තවදුරටත් යමින් සංචාරකයින් අද්දා ගැනීමට අපට හැකිවනු ඇත. මම සතුටුයි කියන්නට මම නියෝජනය කරන්නේ බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයයි. ඒ තනිකරම 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් සංචාරක පුරවරයක් ලංකාවේ බිහි වූ පළවෙනි සංචාරක පුරවරය බෙන්තර නිවාඩු නිකේතනය. බෙන්තර කියන්නේ අති සුන්දර වෙරළ බඩකින් සමන්විත අතිශයින්ම ලෝකයා අතර ජනප්‍රිය සංචාරක පුරවරයක්. මේ සංචාර දැන් සුළු මොහොතකට කලිනුත් මම අපේ අතිගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරේ කොහොම හරි මේ සංචාරක පුරවරේ දියුණුව උදෙසා අපිට විශාල කටයුතු රැසක් කරගෙන යාමට සිදු වී තිබෙනවා. සමහර අවස්ථාවල් වලදී පිවිසෙන මාර්ගය බෙන්තොටට පිවිසෙන පාලම් දෙක ඉදිරියේ අපි අනාථයින් බවට පත් වෙනවා. මොකද මේ පාලම් දෙක ඉදිරියේ තියෙන සම්පූර්ණ කැලෑවට ගිය කිසිම සෞන්දර්යක් නැති තැනක්. ඒක නිසා ඉක්මනින් අපි සංචාරක අමාත්‍යතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඒවා පිළිසරකරණය කරන්න. කර අපිට විදුලිය අඩුපාඩු තියෙනවා. මේ විදුලිය ලබා දෙන්න විදුලිය නැතුව හෙට අනිද්දා වෙනකොට විශාල කකරතැබ්බි වලට මේ එන සංචාරකින් වැටෙන්නට පුළුවන්. මම දැනුවත්ව මේ පහුගිය දවස්වලත් එවැනි සිද්ධීන් කීපයක් වුණා. වාසනාවකට ඒවා විශාල වශයෙන් සමාජගත වුන්නේ. ඒක ගැන මම සතුටු වෙනවා. මොකද අපිට ඒව හදාගන්නයි අපි උත්සාහ කරන්නේ. පොලිසිය සහ සංචාරක අමාත්‍යංශයෙන් දාන්නලද සිකියුරිටිලා ඉන්නවා. ආරක්ෂක නිලධාරීන්. ඔවුන් බලා සිටිද්දී ඒ ලයිට්ස් අතුරු දහන් වෙනවා. ළමුන් සඳහා ප්ලේ ග්‍රවුන්ඩ් එකක් හරිගස්සලා තියෙනවා. ඒවයි කෑලි ගලවන් යනවා. එතකොට මේ සංචාරක නිකේතනයේ තියෙන අලංකාරය සම්පූර්ණයම බිඳුවට බැහැලා තියෙන බැවින් අපිට එන්න එන්නම අපිට ඉක්මන් සහනයක් මේට ලබා දෙමින් සංචාරක පුරවරයේ තියෙන සතුටුදායක තත්ත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කරන්නට අපේ ඇමතිතුමාගේ ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ග්‍රාමීය වශයෙන් ඇල්පිටියේ තියෙන අඬාහැලන දියඇල්ල එතරම් සුන්දර දියඇල්ලක් කිලෝමීටර් 5ක් 6ක් යනකොට බෙන්තර මුහුදු වෙරළේ සිට
මිනිත්තු දෙකකින් අවසන් කරන
කිලෝමීටර් 5ක් 6ක් යනකොට විශාලතම අලංකාරම දියඇල්ලක් තියෙනවා. සංචාරකයෝ ඒ නරඹන්නට එනවා. ඔවුන්ට මේ දියඇල්ල අසලත් ඔවුන්ට ආරක්ෂාව සහ ඔවුන්ට සහතික වෙන්න වෙනවා. ඔවුන්ගේ පැවැත්මට අපි දන්නවා මේ සංචාරක ව්‍යාපාරයේ ඉහළට ඔසවා තබන දිනක් දිනක් පාසා සතයක් සතයක් පාසා තමයි අපේ ආර්ථිකය ඉහළට නංවාගෙන අපිට අපේ ආර්ථික කටයුතු මීට වඩා යහපත්ව වුමනාවෙන් උනන්දුවෙන් කරන්නට අවස්ථාව ලැබෙන්නේ.
ස්තුතියි ගරු ඇමතුමිය. මීළඟට ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව අදහස් කීපයක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේ දවස්වල අපේ රටේ ජනතාවගේ හිත තුළ තියෙන ඉතාම වේදනාවක් තියෙනවා. අපේ රටේ සියලුම ජාතීන් සියලුම ආගම් එකතු කරපු මේ රට ජාත්‍යන්තරයට ගෙන ගිය මේ ක්‍රිකට් ක්‍රීඩාවට අද වෙලා තියෙන්නේ මොනවද කියලා. අපි එදා හීනකින්වත් හිතුව නැති රටවල් වලට අද අපි පරාජය වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ක්‍රීඩකයෝ හැසිරෙන ආකාරය, ඒගොල්ලන් ක්‍රීඩා කරන ආකාරය ගැන සාමාන්‍ය ජනතාව බලා ඉන්නකොට මේ ක්‍රීඩකයෝ ඇත්තටම රට වෙනුවෙන්ද ක්‍රීඩා කරන්නේ, නැත්තම් වෙනත් අරමුණක් වෙනුවෙන්ද ක්‍රීඩා කරන්නේ කියන එක අපේ ජනතාව තුළ මේ වෙනකොට විශාල වශයෙන් පැතිරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේකේ අපි දකිනවා 1996 ලෝක කුස්ලාන දින්න, ඒ ලෝක කුස්ලාන සඳහා හොඳ කණ්ඩායමක්, ඒ වගේම මේ රටේ දේශපාලනයේ ඉඳලා මේ රටේ ජනතාවගේ ඒ ආශිර්වාදයේ ශක්තිමත්භාවය ඒකට ලැබුණා. නමුත් 96 ලෝක කුස්ලානෙන් පස්සේ මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළට මුදල් සහ දේශපාලනය ගලාගෙන එන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම මුදල් තුලින් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ එදා තිබුණු තරඟකාරීභාවය, ඒ වගේම පරිපාලනය බිඳවැටීම හේතු කොටගෙන අද වෙනකොට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ මතයක් තියෙනවා මේ මුදල් සහ දේශපාලනය මිශ්‍ර වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව අද විනාශ වෙලා තියෙනවා කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවට සහ මේ රජයට වගකීමක් තියෙනවා නැවත මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු පරිදිම මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න. ඒ නීති රීති හරියට ක්‍රියාත්මක කරන්න. මම කියන්නේ දේශපාලනය මුළුමනින්ම ක්‍රිකට් වලින් අයින් කරන්න ඕනේ කියලා. නමුත් ඒ දේශපාලනය හරහා මේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදුව, ඒ වගේම හරි පරිපාලනයක් එක්ක ඉස්සරහට යන්න ක්‍රමවේදයක් හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට IPL එක හරහා විශාල මුදල් ප්‍රමාණයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ විවිධ වශයෙන් සැරිසරනවා. ඒ ක්‍රීඩකයෝ ඒ පිළිබඳව යම් යම් කොයි විදිහට ක්‍රීඩා කරනවද කියලා තර්ක විතර්ක තියෙනවා. ඉතින් මං හිතන්නේ මේවා ඒ ක්‍රිකට් ක්‍රීඩාව 1990 ගණන් 80 ගණන් වල තිබුණු ස්වභාවය නෙමෙයි දැන් ලෝකේ තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව අපි හොඳ අධ්‍යයනයක් කරලා මේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ මේ ජාත්‍යන්තර බලපෑම් වලින් කොහොමද අපි මුදාගෙන මේ රට වෙනුවෙන් මේ රටේ කීර්ති නාමය ලෝකයට ගෙනියන්න පුළුවන් ක්‍රීඩකයෝ කොහොමද මේ රටේ බිහි කරන්නේ කියන සංවාදය අපි මේ පාර්ලිමේන්තුව තුලත් පිටතත් අපි ඉටු කරලා
මිනිත්තු දෙකක්
ඒ තුළින් හොඳ පරිපාලනයක්, ඒ වගේම ක්‍රීඩකයන්ගේ දක්ෂකම්, අපේ ගම්වල ඉන්න ක්‍රීඩකයෝ එදා ජාතික ක්‍රිකට් ඒ කණ්ඩායමට එකතු කරගත්ත හින්දා තමයි ඒ දක්ෂතා තුළින් අපිට ඉස්සරහට යන්න පුළුවන් වුණේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපේ ගම්වල නගරවල ඒ පාසල් මට්ටමෙන් එන ක්‍රීඩකයන්ට හොඳ පුහුණුවක් දීලා ඒගොල්ලන්ව කොහොමද හොඳින් තෝරාගන්නේ, ඒගොල්ලන්ව කොහොමද ජාතික තලයට ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්නේ කියන ඒ වැඩපිළිවෙල මේ වෙනකොට බිඳ වැටලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ආයතනය පිළිබඳව විශාල විවේචන තියෙනවා. ඒ ක්‍රිකට් ආයතනයේ කොහොමද ඒ පරිපාලනය සහ ඒ නායකත්වය කොහොමද තෝරාගන්න ක්‍රමවේදය පිළිබඳව දිගින් දිගටම අපි කතා කරා. ජනතාවගේ ඒ හඬ ආවත් එළියට යම් යම් බලවේග විසින් ඒවා මං හිතන්නේ යටපත් කරලා තියෙනවා. ඒ යටපත් කිරීමේ ඒ එක ප්‍රතිඵලයක් තමයි අපි එදා හීනකින්වත් හිතුව නැති රටවල් වලට ඉතාම අඩු ගණන් වලට ඒ ක්‍රීඩා කළා ඒ ක්‍රිකට් කණ්ඩායම අද පරාජය වෙන්න තියෙනවා. ඉතින් ඒ හින්දා නැවත අපි මේක ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම මේ රජයට අපි ඉල්ලා සිටිනවා නැවත හරි විදියට මැදිහත් වෙන්න එක එක කරුණු කියලා එක එක පුද්ගලයන්ව බේරලා මේකට පැනලා යන්න එපා. මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ජනතාවගේ ලොකු වේදනාවක් තියෙන වෙලාවේ ඒ වේදනාව තුලින් අපි නැවත මේ ක්‍රීඩාව නැවත සකස් කළා අපිට එන ලෝක කුස්ලාන සහ අනිකුත් ඒ තරගාවලි ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයට අපි නැවත නංවන්න ඕනේ කියන අදහස කියමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තුති ගර්මන්තුමා. මීළඟට ගරු චන්දිම වීරක්කොඩි ගර්මන්තුතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, අද සංචාරක කර්මාන්තයට අදාළ රෙගුලාසි කීපයක් සාකච්ඡාවට ගන්න මොහොතේ තියෙන විනාඩි 5 මම යොමු කරන්න කැමති සංචාරක කර්මාන්තය පිළිබඳව. අද අපි රටක් හැටියට මේ මොහොතේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ලංකාවට පැමිණ ආය කියලා සතුටු වෙනවා. ඒක හොඳයි. හැබැයි අපේ සංචාරක කන්ත්‍රාන්තයේ නියැලෙන්නට තියෙන ප්‍රශ්න විසඳීම සඳහා මේ වෙනකන් වෙච්ච අවධානය බොහොම අඩුයි කියලා තමයි අපි ගමට බැස්සම තේරෙන්නේ. කොවිඩ් එක්ක පාස්කු ප්‍රහාරයක කඩන් වැටිච්ච සංචාරක කර්මාන්තයේ නියැලෙත් උදවියගේ ණය ගෙවීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. රජයෙන් මොරටෝරියම් එකක් ලබා දුන්නා ඒ මොහොතට. නමුත් ඒ මොරටෝරියම් එකත් කාල සීමාවෙදිත් බදු එකතු කළා, පොලිය එකතු කළා, විශාල ප්‍රමාණයක් අද ගෙවන්න කියලා තියෙනවා. අද අපි කතා කරනවා ස්වාධීන මහ බැංකුවකට අපි ඡන්දෙ දුන්නා. මේ රටේ ස්වාධීන මහ බැංකුවක් තියෙනවා. හැබැයි මහ බැංකුව කිව්වත් ප්‍රායුද්ගලික බැංකු ණය පොලිය අඩු කරාට රාජ්‍ය බැංකු අද ණය පොලිය අඩු කරලා නැහැ බොහෝ ව්‍යාපාරිකයන්ගේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියැලෙන උදවියගේ ඒ පොලිය අඩු නොකිරීම තුළ එයාට දැන් සිද්ධ වෙලා තියෙනවා හෝටල් කුණු කොල්ලට විකුණලා මේ ව්‍යාපාරෙන් ඉවත් වෙන්න. ඒ වගේම තමයි සංචාරකයන් හිටි හැටියේ අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වුණා හිතුමතේට වීසා ගාස්තු පිළිබඳ ගත්ත තීන්දුව. මම යෝජනා කරනවා පළවෙනි වතාවට ලංකාවට දින කීපයකට එන සංචාරකයන්ට හැකිතරම් නොමිලේ වීසා ගාස්තු රහිතව ලංකාවට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දෙන්න. හැබැයි මාසෙකට පස්සේ මාසෙකට වඩා වැඩි කාලයක් රටේ ඉන්න අදහස් කරනවා නම් මාසෙකට පසුව වීසා නිකුත් කරනකොට සෑහෙන වීසා ගාස්තුවක් අය කරලා ඒ අයගෙන් එයාට අවශ්‍ය වීසා පහසුකම් ලබා දෙන්න. එයා ව්‍යාපාරක නියැලෙනවා නම් ඒ ව්‍යාපාරයේ නියැලෙන හැම කෙනෙකුටම බද්දක් අය කරලා එයා අයට අවශ්‍ය කරන පහසුකම් බැංකු ගිණුමක් අය කරලා ඉන්කම් ටැක්ස් ෆයිල් එකක් කරලා ඒ කටයුත්ත කරන්න අවස්ථාව ලබා දෙන්න. නැත්නම් විදේශිකයන් විශාල ලෙස වාසි ලබන ව්‍යාපාරයක් බවට සංචාරක කර්මාන්තය අද පත් වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන ශ්‍රී ලාංකිකයන්ට අද බොහෝ දුෂ්කරතාවලට පත් වෙන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන උදවියට පුහුණු කිරීම සඳහා සංචාරක හොටල් පාසල් නිසි ලෙස විශේෂයෙන්ම කෙටි කාලීන පාඨමාලා සමග සේවයේ නියුතුව සිටියදී පාඨමාලාවට සහභාගි වෙන්නට අවශ්‍ය කරන පහසුකම් ලබා දිය යුතුයි. එහෙම නැත්නම් එක දිගටම අධ්‍යාපනය ලැබමින් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාගත වෙන්නට හැකි ආර්ථිකයක් තියෙන කණ්ඩායම අද බොහෝ දුරට අඩුයි කියන එක අපි දකිනවා. තේහින්ද මේ උදවියට පිළිබඳ අවධානය යොමු කළා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයට කැමති උදවියට ආයෝජකයන්ට එන ආයෝජකයන්ට අවශ්‍ය කරන අනුමැතීන් සියල්ල ලබා දී ඒ අය දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරොතින් අපේ රට ඉහළ ආදායම් ලබන සංචාරකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ඒ සිහිනය බොඳ වී යනු ඇතැයි කියලා මට සිත් කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සංචාරකයෙකුට මේ රටට බය නැතුව ඇතුල් වෙන්න අද මේ මොහොත වෙන විටත් කුසුකුසු ගානවා. මේ රටේ පාර්ලිමේන්තුව නෙමේ ජනාධිපතිවරයාගේ කාල සීමාව අවුරුද්දකින් දික් කරන්න, පාර්ලිමේන්තුවේ කාල සීමාව අවුරුදු දෙකකින් දික් කරන්න, ජන මතයට පටහැනිව කටයුතු කරන්න විවිධ අරැඳීම් රජයෙන් ක්‍රියාත්මක වෙනවයි කියන එක අපිට දැනෙනවා පේනවා. කරුණාකරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන හොඳට අධ්‍යයනය කළා පැහැදිලිව තේරුම් ගන්න. මේ ජූලි මාසේ 17 වෙනිදාට ජනාධිපතිවරයා පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවාමයි. ඒ බලය උදුර ගන්නට අදත් මට සැකයක් ඇති වුණා. ජනාධිපතිවරයා ඇවිල්ලා එක පැත්තකින් සුප්‍රීම උසාවිය විවේචනය කරා. සුප්‍රීම උසාවියේ තීන්දුව ගණන් ගත යුතු නැති මට්ටමකට පත් වෙන ආකාරයේ කතාවක් කරන අතරේ විපක්ෂයේ ලොබියට ගිහිල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් සිහිනයක් පෙන්නලා 3-2 බලයක් අරගන්න අර අඳිනවද කියලා සැකයක් මතු වුණා. ඒ විදියට ජනතාවගේ ඡන්දේ, ජනතාව අපිට ලබා දීපු ශක්තිය පාවා දෙන්නට මේ පාර්ලිමේන්තුවේ බහුතරය සූදානම් නැතේ කියන එක ජනාධිපතිවරයා රජය තේරුම් ගත යුතුයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොනොතින් අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වැනි දේවල් සිහිනයන් බවට පත් වෙනවා කියන එක තේරුම් ගන්න කියලා ප්‍රකාශ කරමින් නිසි කලට මැතිවරණ පවත්වන්නට කටයුතු කරන්න කියන ඉල්ලීම තදින්ම මේ පාර්ලිමේන්තුවේදී කරන්න කැමතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.